Emit name. Dissonate nidasunak. Me. Vidarshana. Dekmete. Vidarshana nuanete. Vidarshana ජීවිතයට ආදරයෙන් පිළිගන්නවා හිතවතුනි කෙලවරක් නැති ගැටලු ප්‍රශ්න කෙලවරක් නැති පිළිතුරු විසඳුම් සමග ගෙවී යන ජීවිතය සේවන ජීවිතය අතු වෙන ආයු කාලය පිළිබඳ ඇතිවුණු කිසියම් සංවේගයකින් දිගැස්මකින් තාවකාලික විසඳුම් වෙනුවට නැවත ඇතිනවන ආකාරයට මේ සියලු ගැටලු ප්‍රශ්න මුලින්ම උපුටා දැමීමේ ව්‍යායාමෙහි ඒ මාර්ගයේ තවත් එක් පියවරකටයි ඔබ අප මෙහෙන් දෑවේ මෙසේ නිලඹ භාවනා මධ්‍යස්ථානයත් සමග එකතු වන්නේ ආස්වාදයට අත්දැකීමකට ආස්වාදයකට හා අත්දැකීමකට හා ගිය සුවදායි වින්දනයකට භාවනා කළ භාවනා කරන කෙනෙකු ඒ භාවනාවෙන් ලැබෙන සුවදායි මානසික සංසිඳීම සුවදායි මානසික තැන්පත් බව යලි යලිත් යලි යලිත් ඇතිවෙනවා පවතිනවා නැතිවෙනවා ඇතිවෙනවා පවතිනවා නැතිවෙනවා මේ අත්දැකීම කී වාරයක් නම් භාවනාවට නැඹුරුණු ඔබ අප ලබා ඇද්ද දින කිහිපයක් එක දිගට සංසුන් තැනක භාවනා කරන විට මනතරං සුවයක් හිතට දැනෙනවද ඇඟට දැනෙනවද ගෙවල් දොරවල් පිළිබඳ කරදරකාරී සිතිවිලි රැකී රක්ෂා පිළිබඳ වද දෙන සිතිවිලි හෙට පිළිබඳ අනාගතය පිළිබඳ බරක් වුණු කල්පනා මේවා අඩුවෙවි ගොස් නැත්තටම නැති වෙලා යනවා මේ සිතිවිලිවල සේවීම අඩුවීම නැතිවීම නිසා හිතට මහ සැනසිල්ලක් දැනෙනවා. මේ භාවනාවෙන් මේ මොහොතෙම කෙනෙකුට ලබා ගන්නට හැකි විපුල ප්‍රයෝජනය තමා මේ මානසික අස්වැසීම මානසික සැනසිල්ල ඒ මානසික සැනසිල්ල කයටත් දැනෙනවා. කායිකවත් විඳිනවා. ඇඟටත් සැහැල්ලුයි, හිතටත් සැහැල්ලුයි. මේ සැහැල්ලුවට මූලිකම හේතුව තමා අර නිතරම හිතට බරක් වුණු, වදයක් වුණු, කරදරයක් වුණු සිතිවිලි වලින් හිත ඈත්ව තබා ගන්නට හැකිවීම. මේ අත්දැකීමත් සමග භාවනාව ඉතාම සුවදායි, සමහර විට ජීවිතයේ අද්දුටු ඉහළම සුවය, ඉහළම සතුට, ඉහළම රසය මේයි හිතන තරමටම බින්දනීය වෙනවා, ආස්වාදනීය වෙනවා, ආකර්ෂණීය වෙනවා. මේ පිළිබඳ ලොකු විස්තරයක් අවශ්‍ය නැහැ. භාවනා කරන්නට පෙළඹුණු ඒ වෙනුවෙන් කිසියම් කාලයක් අවංකව කැප කළ ඕනෑම කෙනෙකුගේ අත්දැකීමක් වන නිසා, මුලින් කරදරයි, මුලින් භාවනාවම වදයක්, මුලින් භාවනා කිරීමම ලොකු බරක්. හිතෙනවා සාමාන්‍ය ජීවිතය, වැඩට යන්නේන, හරි හම්බ කරන ඒ ජීවිතය මීට වඩා සැහැල්ලුයි කියා. නමුත් ඒ තීරණය මොන තරම් පටුද කියන කාරණය එක දිගට අවම වශයෙන් දින 3කට වඩා භාවනා කළොත් තමන්ටම වැටහෙනවා. මේ මුල් දින 1-2 සමහර විට 3 වෙනි දිනේ පවා වදයක් වෙනවා භාවනාව. කරදරයක් වෙනවා, සමහර විට හිස රදයක් වෙන්නත් පුළුවනි. මේ සියල්ලක් දරාගෙන ඉවසාගෙන තමා මුලින්ම භාවනාව දිගට කරන්නේ වඩන්නේ. ක්‍රමානුකූලව පිළිවෙලකට නිවැරදි මඟ පෙන්වීමක් යටතේ කෙනෙකු අඩුම ගානේ දින 3කට වඩා එක දිගට භාවනා කළොත් අන්න 4 වෙනි දවසේ සිට අර කරදරය නැති, වදය නැති, බරක් නැති අඩවියකට, ඉමකට, මානයකට පාතබන්නට පිළිවන්. හරියට කටු පිරුණු, කටු පඳුරු පිරුණු වනන්තරයක ඒ අතරින් ඇවිදගෙන ඇවිදගෙන ගොස් නිදහස් එලිමහනකට පිවිසුනා වගේ. මේ අත්දැකීම හිතවතුනි ඕනෑම කෙනෙකුට ලබා ගන්නට පුළුවනි. ඕනෑම කෙනෙකුට භාවනාවේ මේ ළඟම තියෙන ප්‍රතිඵලය අත්දකින්න පුළුවන්. ඒට වයස ප්‍රශ්නයක් නැහැ. වයස අඩුද වැඩිද ඒ ඉලක්කම් එපමණ වැදගත් නැහැ. මොනවද දන්නේ, මොනවද දන්නේ නැත්තේ ඒ කාරණාත් එපමණ වැදගත් නැහැ. එමෙන්ම මිට කලින් භාවනා කර තිබෙනවද නැද්ද, ඒ පෙර අත්දැකීම් ගැන අහන්නෙත් නෑ. අවශ්‍ය වෙන්නේ අවංක කැපකිරීමක්, අඛණ්ඩ උත්සාහයක්, නිවැරදි මඟ පෙන්වීමක් සමග. ඒත් එක්ක ඒ සීමිත කාලේ හරි භාවනා කළොත් සුදුසු පරිසරයකදී භාවනාව මොන තරම් රසවත්ද, මොන තරම් සුවපත් කරන ඔසුවක්ද, මෙතෙක් කලක් විසඳන්ට බැරුව තිබුණු ප්‍රශ්න මොන තරම් විසඳෙනවද? ඒවට විසඳුමක්ද භාවනාව? එමෙන්ම මොනතරම් බරක් ඔළුවෙන් හැලු කරනවද? මේ කාරණා තමන්ටම අත්දකින්න පුළුවන්. තව කවුරුවත් ඔප්පු කරන්න අවශ්‍ය නැහැ. තර්ක අවශ්‍යත් නැහැ. විශ්වාස අවශ්‍යත් නැහැ. හිතවතුනි ඕනෑම කෙනෙකුට. මේ පෙරපින් තියෙනවද නැද්ද? පාරමිතා පුරලද නැද්ද? මේ කතන්දර ඇත්තද නැද්ද? ඒවයි කිසිම අදාළත්වයක් නැහැ. පුළුවනි නම් තමන්ටම ගැළපෙන මඟ පෙන්වීමක් සමග අවංක උත්සාහයක් අඛණ්ඩ වෑයමක්. මේ කාරණා තුන. පළවෙනි කාරණය, නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යයි. මඟ පෙන්වීම කියන්නේ යම් තැනකට යන්නට ඒ මඟ පාර කියා දීම. ඉතින් නිවැරදි මඟ පෙන්වීමක් කියන්නේ කොයි මඟ පෙන්වීමක් නිවැරදි තමා. නමුත් නිවැරදි කියා කියන්නේ ඒ විශේෂයෙන් අවධාරණය කරන්නේ තමන් ඉන්න තැනින් යා යුතු තැනට කොහොමද යන්නේ. ඉන්න තැනින් මේ කාරණේ වැදගත්. තවත් කෙනෙක් ඉන්න තැනින් ඒ තැනැත්තාට කියූ පාරක් අහගෙන වෙනත් තැනක ඉන්න කෙනෙකුට තමන්ට අවශ්‍ය තැනට යන්න අමාරුයි. වරදින්ට පුළුවන්, හරියන්නත් පුළුවන්, වරදින්ටත් පුළුවන්. වැරදුනහම භාවනාවේ වැරදක් විදිහට තමා දකින්නේ. භාවනාවේ වැරදක් නොවේ එතන තමන් ඉන්න තැනින් පටන් නොගැනීමේ දෝෂේ තිබෙන්නේ. ඉන්න තැනින් තමා පටන් ගන්න ඕනේ. එම නිසා තමා අවම වශයෙන් ආරම්භයේදීවත් පෞද්ගලික මඟ පෙන්වීමක් අවශ්‍ය වෙන්නේ. පියවරෙන් පියවරට අඩියෙන් අඩියට නොවේ අඩුම ගානේ පටන් ගන්න විට. ඊළඟට අවංක උත්සාහයක්. කාටවත් පේන්න, ඇපින් ගැලවෙන්න බයට නොවේ අව්‍යාජ වූ උත්සාහයක දෙන්නට ඕන. අව්‍යාජ වූ උත්සාහයක. අවංකෝ කවුරුවත් නැහැ, කවුරුවත් දන්නෙත් නැහැ තමන් භාවනා කරනවා කියලා. ඒ වුණත් ඒ කවුරුවත් නොදැන හිටියත්, කවුරුවත් නොදුටුවත්, දැක්කා වගේ, බලන් හිටියා වගේ භාවනා කරන අවංක අව්‍යාජ උත්සාහයක් අවශ්‍යයි. තුන්වෙනි කාරණය අඛණ්ඩ උත්සාහය. අඛණ්ඩව මේ ව්‍යායාමී යෙදෙන්නට ඕනේ. වැඩි කාලයක් නොවේ, අඩුම ගානේ දින 4ක්වත්, 3කට වැඩි කාලයක්. එහෙම යෙදුනොත් සුදුසු පරිසරයක හිතවතුනි ඕනෑම කෙනෙකුට ඒ පිළිබඳ සහතික වෙන්න පුළුවන්, ඇපවෙන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට මේ මනසේ තිබෙන ලස්සන අත්දකින්න ලැබෙනවා. මනස කියා දැන් බොහෝ විට අත්දකින්නේ මහා මඩවගුරක්, කටුපඳුරක්, ව්‍යසනයක්, ගින්නක්, වසක්, විසක්, කරදරයක්, බරක්, ගැටලුවක්, ප්‍රශ්නයක්. මේ මනස වෙනුවට පිළිතුරක් වුණු, විසඳුමක් වුණු, ඔසුවක් වුණු, සැහැල්ලුවක් වුණු, එළියක් වුණු මනස අත්දකින්න පුළුවන්. ඒ පිළිබඳ භාවනාව ටික කලක් කළ ඕනෑම කෙනෙකුට සාක්ෂි දරන්න පුළුවන්. ජීවිතයෙන් තමන්ගේම අත්දැකීම් වලින් සාක්ෂි දෙන්න පුළුවන්. පොත්පත් වලින්, සූත්‍ර වලින් නොවේ, තමන්ගේම අත්දැකීම් වලින්. දැන් මෙහෙම දින කීපයක් නිවාසිකව කොහේ හරි තැනකට සංසුන් තැනකට ගිහිල්ලා භාවනා කළාම මේ හිතේ තියෙන ඒ ලස්සන පැත්ත මතු වෙනවා අර අවලස්සන පැත්ත නැති වෙලා ගිහිල්ලා කරදරයක් නෑ බරක් නෑ අපරාධ මෙච්චර කල් දුක් වින්දේ මේකනේ ඇත්ත මේනේ කරන්න තිබ්බේ අපරාධ මෙපමණ කාලයක් කල් දැම්මේ මේ වගේ විවිධ වූ උදානයන් එවිට කියන්ට හිතන්ට ලියන්ට පෙළඹෙනවා. ඉතින් ඔය ඉබඳු කාලයක් භාවනා කර එයින් ඔය කියන ප්‍රතිඵල ලැබූ බොහෝ දෙනෙක් ඒ උදානය විවිධාකාරයෙන් ප්‍රකාශ කරනවා කියනවා ලියනවා. අපෝ සාමාන්‍ය ජීවිතයට ගියාම යන්නේ හරි සැහැල්ලුයි. අර ආපු කෙනා නොවේ යන්නේ ඊට වඩා හුඟක් සැහැල්ලු උණු. නිරෝගී උණු. සතුට උණු. කෙනෙකු. අනිත් ඇත්තහන මොකද්ද වෙන්නේ? තමයි ගෙදරදී අහන්න පුළුවන්. බස් එකේදී අහනවා. රැකියාවේදී අහනවා. මොකද වුනේ මේ සතියන්තේ? හිටිය කෙනා නොවේ මේ. මුණට එළිය වැටි. කතාව හරියට කිරලා මැනලා. කටහඬ ලස්සනයි. ලොකු සැහැල්ලුවකින් ඉන්නේ. වෙනදා වගේ හැම විටම ලෙඩ ගැනම කියවන්නේ. ඒ වගේම මේ ඉවසීම තියෙන. ඉතින් මේ විදිහට අනිත් අයත් මේ වෙනස ගැන කතා කරන සමහරට කවුරුවත් දන්නේ නැති වෙන්න පුළුවන් මේ තැනත්තා මෙහෙම දින 4ක 5ක භාවනා වැඩසටහනකට සම්බන්ධ වුණා කියා දැනගත්තත් නොදැනගත්තත් මේ වෙනස ගැන සංවේදී හැම දෙනාම සමීප හැම දෙනාම කියන්න අහන්න අගය කරන්න පටන් ගන්නවා. ඒ හරි සතුටුයි. එමෙන්ම සමහර විට සියුම් අහංකාරයක් ආඩම්බරයක් ඇතිවෙන්නත් පුළුවන් තමන් පිළිබඳව තමන් ආධ්‍යාත්මික පුද්ගලෙක් බොහොම ගැඹුරු කෙනෙක් සාමාන්‍යය වගේ නොවේ මෙබඳු මානයක් අහංකාරයක් ඇතිවෙන්නත් පුළුවන් භාවනා මානයක් විශේෂයෙන් මේ සාමාන්‍ය සමාජයට ගිහාමයි මේ මානය ඇති වෙන්නේ. දැන් මෙහෙම දෙවෙනි දවසෙත් යනවා. ඉතින් පළවෙනි දවසේ මුණ නැගැස්සුනවායි දෙවෙනි දවසෙත් මේ වෙනස ගැන ධනාත්මකව කතා කරනවා. තුන්වෙනි දවසෙත් කතා කරන්න පිළිවන් 4 5 6 7 මෙහෙම වෙන විට අර තිබුණු එළිය අඩු වෙලා සැහැල්ලුව අඩු වෙලා බර වැඩි වෙලා නැවත අර තිබුණු යනකොට හිටිය කෙනාම නැවත ටික ටික මතුවෙන්න පටන් ගන්නවා. මේ තමයි ඇත්ත. මේ ඇත්ත අපි පිළිගන්න කැමති වුණත් අකමැති වුණත් එකඟ වුණත් එකඟ නොවුණත් හිතවතුනි මේ ඇත්තට කී වාරයක් නම් ඔබ අප මුහුණ දීලද? එහෙම වන විට අපරාධිකයා හිතනවා අපරාධය ආවේ මේ ඔක්කොම දමලා ගහලා දිගටම භාවනා මධ්‍යස්ථානේ ඒ ආරණ්‍යේ ඉන්ටර්නෙට් තිබුණේ තව සතියක් ඉන්න තිබුණා. එහෙම හිටියනම් මේ ස්ථිර කරගෙන ඉන්න තිබුණා. ස්ථාවර වුණු සැනසෙල්ල අයිති කරගෙන ඉන්න තිබුණා. මෙහෙම හිතෙනවා පසුතැවීමක් එක්ක. ඒ වගේම හිතනවා ඊළඟට කවද්ද යන්නේ. දැන් මේ දෙක අතර අතීතයට පසුතැවෙනවා අනාගතය පිළිබඳ හදාගන්නවා ඉලක්කයක්. මේ දෙක අතර දෝලණය වෙමින් ඉන්නවා. වර්තමානයේ ඉන්නේ ආපහු අර ජීවිතය බරක් කරගත්ත, වදයක් කරගත්, හිසර දෙයක් කරගත් තැනත්තාමයි සතියක් දෙකක් යන විට. හැබැයි දැන් අර අත්දැකීම අර රසේ වින්දනේ. ඒ පිළිබඳ මිහිරි මතකයක් තිබෙනවා. ඒ මතකයත් එක්ක පසුතැවීමකුත් එනවා. ඒ මතකයයි පසුතැවීමයි එකට එකතු කරලා හදනවා අනාගත තවත් බලාපොරොත්තුවක්. මේ සමහර විට ආය මාසයකට වතාවක් සැරයක්, මාස දෙක තුනකට සැරයක්, අවුරුද්දකට සැරයක්, නැවත ඊට වැඩිය වැඩි කාලයක භාවනා අභ්‍යාසයකට යන්ට පුළුවනි. හුදකලාව හරි යන්ට පුළුවනි. ඉන් ගියාම එතනත් ගැටලු ඇති වෙනවා. අර මුලින් ලැබුණු අත්දැකීම ගිය ගමන් ලැබෙන්නේ නැහැ. ඒ ගැන හොයන්න හොයන්න ලැබෙන්නේම නැහැ. පළවෙනි වතාවේ ගියේ මුකුත්ම දන්නේ නැතුවනේ. දෙවෙනි වතාවේ යන්නේ අත්දැකීමක් පිළිබඳ මතකයක් එක්ක, ලැබූ රසක් පිළිබඳ මතකයක් සමගයි යන්නේ. ඒ මතකයෙන් ඒ රසය නැවත හොයනවා. ඒ හොයන්න හොයන්න නම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කාරණියත් වැදගත්. බොහෝ දෙනෙකු නගන පැමිණිල්ලක් චෝදනාවක් තමයි මේ පළවෙනි වතාවේ නම් හරිම හොඳයි, හරි සාර්ථකයි. බොහොම ඉක්මනට හිත තැන්පත් වුණා. හැබැයි මේ වතාවේ නම් තාම එහෙම උනේ නැහැ. තාම උනේ නැහැ. වෙන පාටක් පේන්නත් නැහැ. මේට එකම හේතුව තමයි, තව හේතු තියෙන්න පුළුවන්. නමුත් මූලිකම හේතුව තමයි හිතවතුනි පළවෙනි වතාවේ භාවනා කළේ අහිංසක හිතක්. අහිංසක හිතක්. හරියට ළමයිගේ හිතක් වගේ හිතක්. මුකුත්ම දන්නේ වෙන දෙයක් උනාවේ. ඒබඳු අහිංසක හිතක්. මේ දැන් දෙවෙනි වතාවේ භාවනාවට ඇවිත් තිබෙන්නේ පඬිත හිතක්. අත්දැකීමක් ලැබලා ඒ අත්දැකීම නැවත හොයන හිතක්. දැන් හිතනවා තමන් දන්නවා භාවනාව කියන්නේ කොමත්ද, ඒ මොන වගේ ප්‍රතිඵලයක් කවද්ද ලැබෙන්නේ. කාලසටහනක් හදාගෙන ඒ කාලසටහනට අනුව ප්‍රතිඵල හොයන මනසක් එක්ක එන්නේ. මේ බාධාව, මේ උපක්ලේශය හොඳින් හඳුනා ගන්නට ඕනේ. කෙනෙක් හිතන්ට පුළුවනි මෙය උදව්වක් නෑ. මේ උදව්වක් නොවෙයි, මෙය බාධාවක්, මෙයට මාරයක් කියන්ට පුළුවනි. කලින් ලැබූ සුවය නැවත මතකයෙන් මනසින් සෙවීම. අහිංසක වුණු තරමට තමා හිතවතුනි මේ ගමන ලස්සනට යන්ට පුළුවන්. අහිංසක වුණු තරමට, පඬිත වූ පමණට තරමට එක තැන කරකැවෙනවා. එක තැන රවුමේ කරකැවි කැවි කරකැවි කැවි සිටීමට තමා සිද්ධ වෙන්නේ. කෙසේ හෝ එතනදී දෙවෙනි වතාවෙත් යම්කිසි අත්දැකීමක් ලැබෙනවා. සමහරට මුල් අත්දැකීම වගේ ඊට වඩා වෙනස්. ඒ අත්දැකීමත් එක්ක නැවත පැමිණියාම නැවතත් අර ප්‍රශංසාව, විමසීම සමාජයෙන් අහන්න ලැබෙනවා. නැවතත් අර භාවනා මානෙ මතුවෙන්න පුළුවනි. එයත් ටික ටික අහිමි වෙනවා. මේ තමා ස්වභාවය. ඉතින් මෙහි ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ. ලැබෙනවා, අහිමි වෙනවා. ලැබෙනවා, අහිමි වෙනවා. යම් පමණකට ලැබෙනවද, ඒ පමණටම අහිමි වෙනවා. මේ මනස, මේ තමයි මනසේ හැටි. මනස පමණක් නොවේ, මේ විශ්වයේ තියෙන හැම දෙයකම හැටි. වලාකුළු වලට වැහුණාම හිස් අහස පේන්නේ නැහැ. තාරකා පේන්නේ නැහැ. හඳේ බැබලීම ඉරේ පෑයීම පේන්නෙත් නෑ. වලාකුල් ඉවත් වුණහම තමා ඒ මේ අත පාව ගිය විට තමා මේ සියල්ලම පේන්නේ. නැවත වලාකුල් වලින් බැහුණහම නැවතත් වැහිබර අඳුරු බොහොම පුංචි අහසක් තමා පේන්න තියෙන්නේ. ගොරවන විදුලි කොටන බොහොම ඉක්මනට කිපෙන අහසක්. දැන් මේ අත්දැකීම නැවත 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 ලබා ගැනීම වටිනවා. නැති වුණාට කමක් නැහැ හිතවතුනි. නැති නොවන දෙයක් ලබා ගන්න බෑ. නැති නොවන දෙයක් ලබා ගන්න බෑ. නැති නොවන දෙයක් ඇති වෙන්නේ නැහැ. ඇතිවන හැම දෙයක්ම නැති වෙනවා. උපදින හැම දෙයක්ම මැරෙනවා. හිමිවන හැම දෙයක්ම අහිමි වෙනවා. මේ ඇත්ත යටත් භාවනා අධ්‍යක්ීම් පවා කෙනෙකුට මානේ නිසා, පඬිත මානේ නිසා හිතෙන්න පුළුවන් සියල්ලම මේ න්‍යායට, මේ තියරියට යටත් ඇතිවන හැම දෙයක්ම නැති වෙනවා, ලැබෙන හැම දෙයක්ම නොලැබී යනවා, උපදින හැම දෙයක්ම මැරෙනවා. හැබැයි භාවනාවේ ප්‍රතිඵල හැරකියා. ප්‍රතිඵල කියා කියන්නේ අර කිව් කායික මානසික සුවදායි ඒ විඳනීය අත්දැකීම් වලට. නෑ මේවත් ඒ විශ්ව න්‍යායට, ඒ ධර්මතාවයට යටත්. යමක් ඇති වුණාද එය නැති වෙනවා. එවලේ හෝ පසුව. කොයි වෙලාවෙද කියන එක වැදගත් නෑ, නැති වෙනවා. දැන් මේ විදිහට නැති වෙනවා. ඉතින් නැවත ආසාවෙන් හොයනවා, නැවතත් ලැබෙනවා, නැවතත් විඳිනවා, නැවතත් නැති වෙනවා, ආයෙත් ආශාවෙන් හොයනවා, ආයෙත් ලැබෙනවා, ආයෙත් නැති වෙනවා. මේ ක්‍රීඩාවේ තීරණාත්මක මනසන්ධියකට පැමිණි ඔබ අප මේ විදසුනට නිදසුනක් විදර්ශනාව පිළිබඳ අවධානය යොමු කරන්නට පටන් ගත්තේ. දැන් ඇති ඒ සෙල්ලම. සෙල්ලමක් එක් කරාට කමක් නැහැ. ක්‍රීඩාවක් නේ. ඉතින් ක්‍රීඩා එක එක ක්‍රීඩා තියෙනවා. ඉතින් මේත් ක්‍රීඩාවක් විදිහට කළාට කමක් නැහැ. දිනනවා, පරදිනවා, ආයෙ දිනනවා, ආයෙ පරදිනවා. ඒ හොඳයි. සියලුම ක්‍රීඩා අතර හොඳම ක්‍රීඩාව තමයි ක්‍රීඩා. තව බොහෝ ක්‍රීඩා තියෙන පුළුවන්. ඒ සියලුම ක්‍රීඩා අතර විශිෂ්ටතම ක්‍රීඩාව තමයි මේ හිතත් සමග කරන ක්‍රීඩාව. විටක අප දිනනවා, විටක සිතිවිලි දිනනවා. සිතිවිලි තමයි වැඩි කාලයක් දිනන්නේ. සිතිවිලි තමයි වැඩි කාලයක් ජයග්‍රාහකයා. නමුත් නිවැරදිමක් පෙන්වීමකින්, අඛණ්ඩ වෑයමකින්, අව්‍යාජ වූ කැපකිරීමකින් අපට සුළු කාලයකට හරි දිනන්ට පුළුවනි. දිනන්ට පුළුවනි. සදාකාලික ජයග්‍රාහකයෙකු වෙන්න බෑ. නැවත නැවත භාවනා මධ්‍යස්ථානයක ආරණ්‍යයක පූර්ණ කාලීනවම හිටියත් මේ ක්‍රමයට නම් සදහටම දිනන්න බෑ. පරදිනවා. සිතිවිලි දිනනවා. සිතිවිලි ඉදිරියේ අප යටපත් වෙනවා. අර උත්සාහයේදී සිතිවිලි යටපත් වෙනවා. නමුත් ටික කාලෙකින් නැවත සිතිවිලි ඉස්මතු වන විට අප යටපත් වෙනවා. අප යටත් වෙනවා. ඉතින් මෙය සටනක් විදිහට දකින්නට වඩා හිතවතුනි ක්‍රීඩාවක් විදිහට දැකීම හොඳයි. මේ ක්‍රීඩාවක්, සෙල්ලමක්. ආධ්‍යාත්මික ක්‍රීඩාවක් කියවට කමක් නෑ. සටනක් කිව්වහම එතන විරුද්ධ පාර්ශවයක් ඉන්නවා, පොඩි අමනාපයක් ඇති වෙනවනේ හිතේ. තමන් ගැනම, සිතිවිලි ගැනම. ඉතින් ක්‍රීඩාවක් කිව්වහම එතන සතුරෙක් නෑ. ක්‍රීඩා කරන්න බෑනේ හතුරන් එක්ක. හතුරෙකු නෑ ක්‍රීඩාවේදී. හැබැයි දිනුමක්, පෙරදුමක් තියෙනවා. දිනුවත් හොඳයි, පෙරදුනත් හොඳයි. ක්‍රීඩා කිරීම හොඳයි කියනවනේ. ජයග්‍රහණයම නොවේනි ක්‍රීඩාවක ඉලක්කය. ඒ විදිහට හිතලා මේ ක්‍රීඩාව වරින් වර කිරීම මේ සෙල්ලමේදීම හොඳයි. ක්‍රීඩා අතර විශිෂ්ටතම ක්‍රීඩාව තමයි සිතිවිලිත් සමග කරන මේ ක්‍රීඩාව. අංක සියලුම ක්‍රීඩා මේ ක්‍රීඩාවට යටත්. හැබැයි මෙයත් ක්‍රීඩාවක්. ඉන් එහා දෙයක් නම් නැහැ. මෙහෙම කියවහම සමහර කෙනෙක්ගේ හිත රිදෙන්න පුළුවනි. ඇයි මෙහෙම අපහාස කරන්නේ භාවනාවට? භාවනාව ක්‍රීඩාවක් කියන්නේ ඇයි? සෙල්ලමක් කියන්නේ ඇයි? මේ භාවනාව සෙල්ලම් ගොඩට දාන්නේ ඇයි? අනිත් සෙල්ලම් එක්ක සමාන මට්ටමට භාවනාව පහළට අදින්නේ ඇයි? අන්නේ හිම තුන් හිතකවත් නැහැ. මේ අවමානයක් කිරීම, අපහාසයක් කිරීම භාවනාවේ පල්ලෙහාට ඇදලා හි ගෞරවය කෙලසීම එහෙම චේතනාවක් නැහැ. නමුත් හොඳින් බලන විට පේනවා සාමාන්‍ය ක්‍රීඩාවකදී සිදුවන දේම තමා මෙතනදිත් වෙන්නේ. කොච්චර හොඳට සෙල්ලම් කළත් දිනන වෙලාවල් තියෙනවා, ජයග්‍රහණයේ පවතින කාල තියෙනවා. නමුත් අහිමි වෙන අවස්ථා තියෙනවා. මේ නිසා තමා මේ ස්ථිර විසඳුමකට යා යුතු වෙන්නේ. ස්ථිර විසඳුමකට පැමිණිය යුතු වන්නේ. මෙතනින් කෙනෙකුට නැවත පරදින්නේ නැති මට්ටමට දිනන්න පුළුවන් නම් විදර්ශනාවක් අවශ්‍ය නැහැ. අනන්ත දිනවෙන්න පුළුවන්. නැවත වෙනත් මාර්ගයක් අවශ්‍ය නැහැ. මෙහෙම වෙන්න බෑ. අනන්ත දිනවෙන්න බෑ. ඒ දිනීමේ අන්තයක් තිබෙනවා. අන්තයක් කියන්නේ කෙලවරක්, සීමාවක් තිබෙනවා. දිනන්න පුළුවන්. හැබැයි ඒක අන්ත දින, කෙලවරක් තියෙන, සීමාවක් තිබෙන දිනීමක්. දිනපු කෙනෙක් ඒ සීමාවට අහම් පරදිනවා. ඉන් එහා පෙරදුණු කෙනෙක් විදර්ශනාව කියන්නේ දැන් මේක මහා බරපතල දෙයක්. මේ වචනේ අපි වරින් වර ඊගෙන අවධාරණය කළා, අවධානය යොමු කළා. ඒ බරපතල කෑලි ටික පැත්තකින් තිබ්බොත් සරලව ගත්තොත් මෙතන තියෙන්නේ නැතිනම් සරලම විදිහට කෙනෙකුට විපස්සනා කරන්න අවශ්‍ය නම් සරලම විදිහට කරන්න පුළුවන්. සංකීර්ණ විදිහටත් පුළුවන්. අති සංකීර්ණ විදිහට විදර්ශනා වඩන්න පුළුවන්. එමෙන්ම අතිශයින්ම සරල සාමාන්‍ය මට්ටමෙනුත් විදර්ශනා භාවනාව වඩන්න පුළුවන්. ඒ අතිචේන්න සරල සාමාන්‍ය මට්ටම කුමක්ද? මෙන්න මේ මට්ටම. මොන මට්ටමද? අර දිනන මට්ටමක් තියෙනවනේ. සිටිවිලිත් සමග ක්‍රීඩා කරලා දිගින් දිගටම ඒ ක්‍රීඩාවේ යෙදුනොත් දිනනවා. පැයක් නොවේ, වරුවක් නොවේ, දවසක් දෙකකුත් නෙමෙයි, දවස් 3-4ක් නිවැරදිව ඒ ක්‍රීඩාවේ නීති රීති හරියට ඉගෙනගෙන අවංකවම ඒ ක්‍රීඩාවේ යෙදුනොත් දිනනවා. ඊළඟට හිතන්න ඕනේ ලෝකෙට ගිහාම, හිතන්න ඕනේ ලෝකෙකට යන්නේ ඊට පස්සේ. ගෙදර ගැන හිතන්න ඕනේ, උදේ කෑම ගැන හිතන්න ඕනේ, දවල් කෑම ගැන, රෑ කෑම ගැන, ඒවට කොහොමද හම්බ කරන්නේ, රැකියාව ගැන හිතන්න ඕනේ, ස්වාමි පුරුෂයා ගැන, භාර්යාව ගැන, අම්මා තාත්තා ගැන, දරුවන් ගැන, රට ගැන, ලෝකෙ ගැන මේවා හිතන්න එපේ. එතන මේ හිතන්න පටන් ගන්න ලෝකෙකට ආපහු ගියාම වෙන්නේ ඒ පිළිබඳ සිතිවිලි පමණක් නොවේ. ඕන නැති සිතිවිලි සියල්ල ආපහු ඒ මනසට කාන්දු වෙනවා. දැන් ඕන කාරණිය පමණක් හිතා නවත්තන්න බෑ. ඕන කාරණේ ඕන පමණට ඕන ප්‍රමාණයට හිතලා ඉවර කරලා එතනින් නවත්තන්න බෑ. ඒ ගැන දිගින් දිගටම හිතෙනවා, වෙන දේවල් ගැන හිතෙනවා. මේ තමා මේ හැටි. මොකද්ද ඒ සිතිවිල්ලක් පාවිච්චි කරන්නට ගියාම වෙන්නේ මේ පින්නහිය තමයි. හිතන්න සිතිවිලි අවශ්‍යයි. හිතන්නේ සිතිවිලි වල උදව් වෙන්නේ. සිතිවිලි නැතුව හිතන්න බෑ. අර භාවනා කරන විට හිතන්න අවශ්‍ය නැහෙනේ. භාවනා වැඩසටහනකදී හිතන්න අවශ්‍ය නැහැ. තියෙන කරන්න. ඒ කිව් දෙය කරන්න. يعني හිතන්න ඕනේ, හිතන්න ඕනේ වැඩසටහනට එන්න කලින්. එතෙන්ට යනවද, අතෙන්ට යනවද, මේ ගුරුවරයාද, අර ගුරුවරයාද, දවස් 3ද 5ද, ඒ ටික හිතන්න ඕනේ වැඩසටහනට කලින්. හැබැයි වැඩසටහනට සම්බන්ධ වුණාම ඒ කිසිවක් හිතන්න අවශ්‍ය නැහැ. දැන් හිතන්න ඕනේ නැහැ. දැන් තියෙන්නේ කරන්න. ඒතර සිතිවිලි අනවශ්‍ය උපකරණයක් බවට පත් වෙනවා. දැන් සිතිවිලි ඇත්තට වැදගත් නැහැ. ඉතින් මේ තැනට එනකොට තමයි සිතිවිලි වැඩියෙන්ම කරදර කරන්නේ. හැබැයි කරදරයත් ඉවසාගෙන දිගට භාවනා කළොත් ඔන්න සිතිවිලි අඩුවෙන් භාවිතා කරන තැනකට එන්න පුළුවන්. හැබැයි මේ තාපහු යන්නේ සිතිවිලි ඕන තැනකටනේ. මම හිතන්න ඕනේ. හිතන්න ඕනේ තැනකට ගිහිල්ලා හිතන්න ඕනේ දේ, හිතන්න ඕනේ වෙලාවේ හිතා නවත්තන්න බෑ. අපිට නවත්තන්න බෑ හිතලා. මම එතනින් ඉවරයි. ඒ ගැන ආයි හිතන්නේ නෑ. හිතෙනවා. දෙයිතම නැවැත්තුවත් ආයි තප්පරයකින් විතර ඒ නවත්තපු දේ ගැන තව හිතෙනවා. නෑ මෙහෙමත් කරන්න පුළුවන්. අර එහෙම කරන්නත් පුළුවන්. දැන් මේ විදිහට ඒ පිළිබඳ සිතිවිලි ජනනය කරනවා. මේ තමයි ස්වභාවය. මේ හිතන්න පටන් ගත්තාම වෙන්නේ ඒ තමන්ම පටන් ගත්ත චින්තනය පත් වෙනවා සිතිවිලි ජනන යන්ත්‍ර බවට, ජෙනරේටර්ස් බවට පත් වෙනවා. කියන්නේ සිත කියන්නේ ජෙනරේටරයක් නෙවෙයි. සිත කියන්නේ ජනන යන්ත්‍රයක් නොවේ. නමුත් හිතන්න පටන් ගත්තා මේක කරකුවාම අන්න හිතන්න පටන් ගන්නවා කියන්නේ කරකීමක් නේද? කරකුවාම මේක පණ ගැන්වෙනවා. පණ ගැන්වුනහම මේ ඉවරයි කියලා ඉවර වෙච්ච තැනින් නවත්තන්න බෑ. වේගෙට තව යනවා. තව යනවා. තව මේකෙම උපදිනවා ශක්තිය ජනනය වෙනවා. ඒ ශක්තියෙන් තව කරකිනවා. මේ විදිහට දිගින් දිගටම හිතෙනවා. ඉතින් අපි ඔන්න ඒකෙන් අයින් වුණා. හැබැයි ඉතින් ආයෙත් මතක් වෙනවා. ආයෙත් හිතෙනවා. ඒ එපමණක් නොවේ. ඒ ගැන හිතන අතර තවත් දේවල් ගැන හිතෙනවා. මෙහෙම හිතෙන්ට ගියාම නැවතත් සිතිවිලි වලින් පිරුණු වලාකුල් වලින්, කළු වලාකුල් වලින් පිරුණු අර වැහිබර හෙන ගහන, ගොරවන, විදුලි කොටන අහසක් තමයි දකින්ට ලැබෙන්නේ. තාරකාවන්ගේ බැබලීම, ඉරහඳේ බැබලීම, ඒ ප්‍රභාස්වර වුණු නිදහස් හිස් අහස නොවේ දකින්ට ලැබෙන්නේ. දැන් මේ සරලම තැනින් විපස්සනාව පටන් ගන්නේ මෙන්න මේ කියන තැනින්. කොතැනින්ද? මේ දිනන පරදින හිමිවන අහිමිවන්න. ලැබෙන නොලැබෙන තැනින්. මේ තමා හොඳම විපස්සනා කමටහන. තව කමටහන් තියෙනවා බොහොම හොඳ. නමුත් මේත් කමටහනක් කරගන්න පුළුවන්. සාමාන්‍ය හිත බලන්නේ අර අහිමි වුණු දේ නැවත කොහොම හරි ලබා ගන්නට. බුද්ධම උත්සාහයක් ගන්නවා ඒ අත්හැරුණු දේ නැවත අල්ලා ගන්නට. මනස තණ්හාවේ හැටි තමයි. තණ්හාව යමක් බදාගත්තහම බදාගන්නේ සදහටම කියන හැඟීමෙන්. තණ්හාවට තමයි මේ සදහටම කියන හැඟීම තියෙන්නේ. මේ තණ්හාව යමක් බදාගන්නේ සදහටම මුළු ජීවිත කාලෙට. සංසාරෙටම නිවන් දක්නා ජාති දක්වාම තමයි බදාගන්නේ. එහෙම හිතලා. එහෙම හිතනකල් නිවනක් නැහැ. එහෙම හිතුවට නිවන් දක්නා ජාති දක්වා කියලා හිතුවොත් නිවනක් නැහැ. එතනදී මේ එහෙම බදාගත්තට මේ එහෙම තියාගන්න බෑනේ. තණ්හාවට යමක් තියාගන්න බෑ. පුළුවන් බදාගන්න පමණයි. මේ තමයි තණ්හාවේ දුර්වලකම. එයා දන්නේ මේ ඉතින් මේ තණ්හාව යන්නේ අවිද්‍යාවත් එක්කනේ, මෝඩකමත් එක්කනේ. තණ්හාව මෝඩයි, කපටි, සූරයි, කූටයි, හැබැයි මෝඩයි. මේ විදිහේ යාළුවෝ කීප දෙනෙක් එක්ක යන ගමනක් තමයි තණ්හාව යන්නේ. ඉතින් එයා දන්නේ බදා ගන්න පමණයි. බදාගත් ගැනීම ගැන විශේෂඥීකුණ තණ්හාව රඳවා ගැනීම, තබා ගැනීම පිළිබඳ මොඩෙක්. ඒ ගැන මෙලෝ හසරක් දන්නේ. හිතනවා බදාගත්තාම තියෙයි කියලා. එහෙම තියෙන්නේ නැහැ. සමහරට බදා නොගත්තනම් තියෙයි දේවල්. ඒ තිබුණ තැන තියෙන්නේ ඇරියා නම් ඒ දේවල් ඊට වැඩි කාලයක් තියෙයි. හැබැයි යමක් අයිති කරගත් මොහොතේම ඒ දෙය වෙනස් වෙන්න පටන් ගන්නවා. වෙනස් වෙන්න පටන් ගන්නවා. හරියට ওই සීතකරණයක තිබෙන මිදුණු අයිස් කැටයක් සීතකරණෙම තිබ්බොත් දිගට තියෙයි. හැබැයි ඒ අපි අල්ලගත්තොත් නම් දිය වෙන්න පටන් ගන්නවා. ඒ අයිස් කැටේ අයිස් නොවන දෙයක් බවට පත් වෙනවා. ඒ පත් වෙන්නෙම අපි අත ගහපු නිසා. ස්පර්ශ කළ නිසා. ස්පර්ශ නොකර තණ්හාව ස්පර්ශ නොකළ තිබුණා නම් දේවල් මීට වැඩිය හොඳට තියෙයි. ඉතින් තණ්හාවට මේක තේරෙන්නේ නැහෙනි. තේරෙන්නේ නැති නිසා එයාට දෙන උපදේශය තමයි අවිද්‍යාව. තව හයියෙන් බදාගන්න. තව හයියෙන් අල්ලගන්න. ඉතින් අවිද්‍යාව දන්නේ ඒ ටික තමයි. වෙන දෙයක් එයා දන්නේ නැහැ. ඉතින් මේ දෙන්න තුන් දෙනා මේ ගමනේ යනවා. මේ ගමන දැකීම තමයි විදර්ශනාව කියන්නේ. මේ දැකීම මේ සරලම තැනින් පටන් ගන්න පුළුවන්. අහිමි වෙන්නෙම හිමි කර ගැනීම නිසා කියනක. මැරෙන්නෙම උපදින නිසා. නොලැබෙන්නේ ලැබුණු නිසා. වෙන මොනම හේතුවක් නිසාවත් නොවේ. මැරෙන්න හේතු හොෝනේ තරම් හොයන්න පුළුවන්. මැරෙන්න හේතු ලෝකෙම හොයනවනේ. කෙනෙක් මැරුණාම ඇයි මැරුණේ කියා ඒ මරණ සහතිකේ වෛද්‍ය පශ්චාත් ඒ මරණ පරීක්ෂණය කරන වෛද්‍යවරයා හොයනවා, අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා හොයනවා, පොලිසිය හොයනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හොයනවා, අධිකරණේ හොයනවා, මාධ්‍ය හොයනවා, මේ සියල්ල විද්‍යාව හොයනවා. හොයලා ඔන්න හේතුවක් කියනවා. මෙන්න මේ හේතුව නිසායි මැරුණේ. හැබැයි ඒකම ඒව හේතු නිසා නොමේ නොවේ. ඉපදුණු නිසායි මැරුණේ. ඉපදුණු නිසායි මැරුණේ. ඇති වුණු නිසායි නැති වුණේ. හිමි වුණු නිසායි, හිමි කරගත් නිසායි අහිමි වුණේ. අනිත් හේතු දෙවෙනි තුන්වෙනි හේතු. මේ මූලික හේතුව මූලිකම සාධකය එකතු කළේ නැත්තම් අනිත් මොන හේතු තිබ්බත් අහිමි වීමකට මූණ පාන්ට වෙන්නේ නැහැ. නැතිවීමකට ශේවීමකට මුණ දෙන්න වෙන්නේ නැහැ අනිත් මොන හේතු තිබ්බත්. මෙන්න මේ ඇත්ත අන්න මේ සමතේ ලැබෙන ප්‍රතිඵලත් එක්කම අවබෝධ කර ගැනීම තමා විපස්සනාවට තියෙන සරලම ක්‍රමය. සරලම ක්‍රමය. ඉතින් මේට සමතේ ප්‍රතිඵල නැති වුණත් කමක් නැහැ. සාමාන්‍ය ජීවිතයේ ප්‍රතිඵල දිහා බලාගෙන වුණ මේ ඇත්ත තේරුම් ගන්න පුළුවනි. හැබැයි පහසුවක් වෙනවා කිසියම් සමතයක් සමාධියක් සමග මේ ඇත්ත දකින්ට යන්න පුළුවන්. ඉතින් ඒ ඇති කරගත් සමාධියම මේ ධර්මතාවයට යටත් කියා තේරුම් ගන්න පුළුවන් නම් එතනින්ම මේ අවබෝධය ලබා ගන්නට පුළුවන්. ලෝකේ කිසිම ක්‍රීඩාවක් නැහැ දිගටම දිගටම දිනන්න පුළුවන්. සදාකාලික ජයග්‍රහකයන් නිර්මාණය කරන බිහි කරන කිසිම ක්‍රීඩාවක් නැහැ. ඒ ක්‍රීඩාව භෞතික ක්‍රීඩාවක් වුණත් ආධ්‍යාත්මික ක්‍රීඩාවක් වුණත් ක්‍රීඩාවක් නම් දිනනම පරදිනව. අනන්ත ජින වෙන්න බෑ කිසිම ක්‍රීඩාවකින්. එය අන්ත ජින, ඒ කියන්නේ දිනනව. නමුත් ඒ ජයග්‍රහණයට කෙලවර තියෙනවා. පරදින්න පටන් ගන්න තැනක් තියෙනවා. පරාජිතයෙකු පැරදුණු කෙනෙකු වෙන තැනක් තියෙනවා. එම නිසා මේ බොහෝ දෙනෙක් අහනවා මේ විදර්ශනාවට හරවන්නේ කොහොමද? ඒ ගැන පැහැදිලි කරන්න කියා මේ සමතේ විදර්ශනාවට හරව නැහැටි. හරවන්න දෙයක් නැහැ. මේ එකතු කිරීමක් කරන්න තියෙන්නේ මේ සමතේට විදර්ශනාව එකතු කරගන්නයි තියෙන්නේ. මේ ලැබෙන හැම අත්දැකීමක සමගම මේ අවබෝධය ඇති කරගන්න. මේ අවබෝධයෙන් ඒ අත්දැකීම් දිහා බලන්න. පසුතැවීම වෙනුවට එමෙන්න මීට වඩා වැඩි කාලයක් මේ අත්දැකීම තබා ගන්න සැලසුම් කිරීම වෙනුවට හිතවතුනි අවබෝධ කරගන්න මේ සිතිවිලි සමග කරන ක්‍රීඩාවේ සීමාව මායිම. බලාකුළු ඈත්ම ඇතුනහම පේන අඳ ඉර තරු වලාකුළු වලින් වැහුනහම පේන්නේ නැහැ. වලාකුළු හැම විටම ඈත් වෙලා තියෙන්නේ නැහැ. ඈත් වෙනවා, ලං වෙනවා. ඈත් වෙනවා, වලාකුළු දෙකක් ඈත් වෙනවා, ආයෙ ලං වෙනවා. මේ ඇත්තත් එක්ක ජීවත් වීම හරීම සුන්දර අත්දැකීමක්. මේ ඇත්තත් සමග ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් නම් ජීවිතය කියන්නේ ලොකු බරක්වත් කරදරයක්වත් වදයක්වත් නොවේ. දැන් සමතේදී නම් සමතේ සැහැල්ලුයි ජීවිතේ බරක්. සමතේ ලිහිල් ජීවිතේ මහා වදයක්. විපස්සනාවට එන විට එහෙම ඉරක් නැහැ. විපස්සනාවයි සාමාන්‍ය ජීවිතේ කියා දෙකක් නැහැ. මේකවත් එකයි. හැම අත්දැකීමක්ම ඒ සමත අත්දැකීමක් වුණත් සාමාන්‍ය ජීවිතයේ අත්දැකීමක් වුණත් එකයි. යමක් ගන්න බලනවද? ගන්න බැලුවොත් අන්න පැරදුණු කෙනෙක්ව අපි හදන්න පටන් ගන්නවා. අහිමි වෙන කෙනෙක්ව, අහිමි වෙන කෙනෙක්ගේ උපත කොතනද? යමක් හිමි කරගන්න සැලසුම් කරන මොහොතේ තමයි. යමක් හිමි කරගන්න සැලසුම් කරන මොහොතේ තමා අහිමිවන කෙනා පරාජිතයා පිළිසිඳගන්නේ. ඒ පිළිසිඳ ගැනීම දැකීම තමා විපස්සනාව කියන්නේ. ඒ පිළිසිඳ ගැනීම මැරෙන කෙනෙක්ව ඒ මැරෙන වෙලාවේ දැකීම නෙවෙයි, මැරුණට පස්සේ ඒ ගැන සිතීම නෙවෙයි. මේ මැරෙන කෙනෙක් තමයි පිළිසිත ගන්නේ, පිළිසිත ගත්තේ කියා දැකීම. එහෙම දකින්න පුළුවන් නම් එතනින් එතන සිට මේ විදර්ශනාව අපිව බොහෝම හරවත් ගමනක් එක්ක යනවා. අන්න ඒ හරවත් වූ ගමනට හිතවතුනේ අපි පුංචි වෙලාවකට හරි මේ විදසුනට නිදසුනක් මේ අලුත් අවුරුද්දේ කරන දෙවන වැඩසටහනේදී දැන් එකතු වෙමු. මේ මොහොතෙහි ස්වභාවය දැනගන්න පුළුවන්ද? හිතේ හැටි කියමු. හිත කොහොමද? දුවනවද? වේගෙන් දුවනවද? හිමීට ඇවිදිනවද? ටික ටික වේගය අඩු කරගන්නවද? මොහොතකට හරි නවතිනවද? මේ මොහොතෙහි ඇත්ත පිළිගන්න. වේගෙන් දුවන හිතක් නම් වේගෙන් දුවන හිතක් බව, ක්‍රමයෙන් වේගය අඩු කරන හිතක් නම් වේගය අඩු වෙන හිතක් බව, එමි හිත නම් හිතෙන්නේ ඒ බව මොහතකට හෝ නිශ්චල නම් මොහතකට හරි නිශ්චල බව. මේ මොහොතේ හිත පිළිබඳ ඇත්ත දකින්න. වෙනස් 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 අත්දැකීම් අතර හිතකර ස්වදායි අත්දැකීම් මොහතකට හෝ රඳවා ගන්නට, නවත්තා ගන්නට, තබා ගන්නට, සදහටම වැළඳ ගන්නට. භාවනාව මදක්කෝ හරිගියා. සාර්ථක භාවනාව කෙරෙනවා. භාවනාවේ ප්‍රතිඵලයක් අත්දකිනවා. මොහොතකට හරි මගේ භාවනාව සාර්ථක වුණා. මේ සිතිවිලි ඇති වෙනවනම් අන්න ඉබදු සිතිවිලි උපදින බව දකින්න. කිසියම් අත්දැකීමක් අයිති කරගත් සැනින් අයිතිකරුවෙකු ඇතිවන හැටි බිහිවන හැටි උපදින හැටි මගේ හිත දුවනවා. මම දුවන කෙනෙක්. මට භාවනා කරගන්න බෑ. මම අසමර්ථ කෙනෙක්. ටික ටික මගේ භාවනාව හරියනවා. මට භාවනා කරන්න පුළුවනි. මම භාවනා කරන කෙනෙක්. මගේ හිත දැන් තැන්පත්. තැන්පත් හිතක් සහිත කෙනෙක් මම. කොයි ආකාරයකට හෝ ඍණ ධන මොන ආකාරයකට හෝ පුද්ගලයෙකු උපදින හැටි ඇතිවන හැටි දකින්න. मना कारे कट हो, උපද්ද ගන්නවා නම් කෙනෙකුව හිත හොඳ කෙනෙක් තැන්පත් කෙනෙක් සමාධිගත වුණු කෙනෙක් දුවන කෙනෙක් මේ උපද්දවා ගත්තේම බොහෝම කෙටි කලකින් මරණයට පත්වන කෙනෙක්. අයිති කරගත්තෙම නැතිවන දෙයක්. මේ ධර්මතාව දකින්න පුළුවන්ද? බොහෝම ඉක්මනට දියවෙන අයිස් කැටයක් සුරතට ගෙන සදාකාලික සීතලක් බලාපොරොත්තු වන මෝඩකම දකින්න පුළුවන්ද? මිය යන කෙනෙකුව උපද්දවාගෙන අමරණීයත්වය සදාකාලික ජීවනය ප්‍රාර්ථනා ප්‍රාර්ථනා කරන මෝඩකම. හිත දුවනවා නම් දුවනවා, තැන්පත් නම් තැන්පත්, සිතිවිලි එනවනම් එනවා, නැත්නම් නෑ. මේ මොහොත පිළිබඳ ඇත්ත දැනගෙන නවතින්න පුළුවන්ද? බලාපොරොත්තුවක් හදාගන්නේ නැතිව තියෙන්න ඕනෙද? නැති වෙන්න ඕනෙද? වෙනස් වෙන්න ඕනෙද? වෙනස් නොවෙන්න ඕනෙද? ඒ පිළිබඳ අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් සහිත කෙනෙකු බවට පත් නොවි වර්තමානය වර්තමානයේ විදිහට දකිමින් දැකීම පමණක් සිදු කරන්න පුළුවන්ද? ඇත්තටම තියෙන්නේ දැකීමක් පමණයි. සිදුවන්නේ අත්දැකීම් ඇති වෙනවා, අත්දැකීම් වෙනස් වෙනවා, අත්දැකීම් නැති වෙනවා. කවරක් අද්දුටුවත් මේ තමා සියලුම අත්දැකීම් වල ධර්මතාව, ස්වභාවය, ගුණය. ගඟක් වගේ අත්දැකීම් කියන්නේ ගලා යෑමක්. මේ දිහා අපේක්ෂා නොකරන, බලාපොරොත්තු ඇතිකර ගන්නේ නැති අනාගතයක් පැල කරගන්නේ නැති නිරපේක්ෂ මනසකින් බලන් ඉන්න පුළුවන්ද? අපේක්ෂා නොකරන නිරපේක්ෂ මනසකින් නිරපේක්ෂ මනසේ ස්වභාවය අනන්ත අහස වගේ මොහොතකට වුණත් අනන්තයි. අපේක්ෂා නැමැති වලාකුල් වලින් වැහෙන්නේ නැති නිරපේක්ෂ අහස අවබෝධය. ඒ අවබෝධයත් සමග අපි අද වැඩසටහනින් සමුගනිමු. සෑම දිනකටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසිල්ලක්ම වේවා.